අද විෂයකරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා. කැකිලාව කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක W. සුසිල් බර්නඩ් මහතාට.
ආයුබෝවන්. සුබ සැන්දෑවක් වේවා ආදරණීය දුවේ පුතේ. අද 2021 දෙසැම්බර් මාසේ 17 වෙනි සිකුරාදා. ඔබ හොඳින්ම දන්නවා සිකුරාදා සවස පහ පහ වෙනකොටම ඔබේ ආලින්දයට, ඔබේ නිවසට, ඔබේ ගෙදරට එනවා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරු ගෙදර වැඩසටහනක් සමග එකතු වෙන රජරට අධ්‍යාපන සත්කාරය පස්වන සේනියේ දුවා දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගත් වැඩසටහන ඔබේ නිවසට පැමිණෙන බව. හොඳයි ආදරණීය දුවේ පුතේ, ඔබත් එක්ක අද පැයකට පමණ පැයක් විතර කාලයක් මම ඔබත් සමග රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා. මම ඔබ දැන් ඔබ හොඳටම දන්නවා අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මොනවද කියලා. ඔබත් එක්ක ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක කරගත් විභවීයතාමාන ගැන කතා කරන ඔබේ ආදරණීය ගුරුතුමා මම කැචිරාල සුසිල් සර්, සුසිල් බර්නඩ් ගුරුතුමා. මම පහුගිය සතිය අවසන් කරපු තැනින් පටන් ගන්නම්. ශිෂ්‍යත්ව විභාගයේදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ලැබෙන නිත්‍ය දන්නවා. එම ප්‍රශ්න 40 ලැබෙන්නේ ඔබ ඉගෙනගත් කර්මාන්තයෙන් නෙමෙයි, ඔබට එම මොහොතේදී ඔබේ හැකියාවන් සහ විභවීතාවයන් මැන බලන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තමයි ඔබට ලැබෙන්නේ. බහුවර්ණ කියන්නේ පිළිතුරු කිහිපයක් අතරින් තෝරා ගන්න, නිවැරදි පිළිතුරු තෝරා ගන්න ප්‍රශ්නාවලියක් තමයි ඔබට ලැබෙන්නේ. ලකුණු 2 හමාරක් ලැබෙනවා. විභවීතාවයන් ගණනාවක්, විභවීතාවයන් 16ක් පමණ ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන්නේ. ලකුණු 100ක් ලැබෙනවා ශිෂ්‍යත් විභාගයේ වැඩි, කියන්නේ මේ දෙකෙන් පංගුවක් ඔබට ලකුණු ලැබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 හමාරක් ලැබෙනවා නිවැරදි පිළිතුරකට. හැබැයි ඒ වගේම තමයි ඔබේ අතින් මගේ හැරෙන ඕනෑම ප්‍රශ්නයක් සඳහා ඔබෙන් ලකුණු 2 හමාරක් ඉවත් වෙලා යනවා. එහෙමනම් අද දවසෙත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් සකස් වෙන ගැටලු විසඳීම කියන විභවීයතාවයේ ඔස්සේ. හොඳයි, මම දැන් ප්‍රශ්නයක් කියන්නම්. හිමිස්තර ඔබ ලියා ගන්න. එන් ඒ ආකාරයට අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරමු. ගැටලු විසඳමු. කකුල් 3 මේසයක් වටා කකුල් 4 පුටු 4ක් ඇත. කකුල් 3 මේසයක් වටේ කකුල් 4 පුටු 4ක් ඇත. කකුල් වල මුළු එකතුව කීයද? එතකොට කකුල් වල මුළු එකතුව තමයි අහන්නේ. මේක ගැටලුවක්. පිළිතුරු 3ක් දෙනවා. පිළිතුරු පළවෙනි පිළිතුර 16, 19, 20 කියලා. 16යි 19යි 20යි. කකුල් 3 මේසයක් තියෙනවා. කකුල් 3 මේසයක්. එතකොට ඒකට කකුල් ඒ මේසෙට කකුල් 3යි. එහෙමනම්. හැබැයි කකුල් 4 පුටු 1කට කකුල් 4යි නම් ඒ වගේ පුටු 4ක් තියෙනවා. මේ 4ටම කකුල් 16යි. එහෙමනම් මේසෙ කකුල් 3යි. පුටු වල 4 බැගින් කකුල් 4 පුටුවක 4 බැගින් පුටු 4යි. එහෙනම් 16යි, 16යි 3යි, 19යි. උත්තරේ 19. උත්තරේ 19. එහෙමනම් කකුල් 3 මේසයක් වටා කකුල් 4 පුටු 4ක් ඇත. කකුල් වල මුළු එකතුව 19යි. එහෙමනම් ආදරණීය දුවපිට අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. පාපැදියක් මිලදී ගැනීමට රුපියල් 8500ක් අවශ්‍ය විය. රුපියල් 8500ක් අවශ්‍ය විය. මා ළඟ තිබුණේ රුපියල් 4800යකි. රුපියල් 4800යකි. ඉතිරිය මිතුරන් දෙදෙනෙකුගෙන් ලබා ගතිමි. ලබාගත් මුදල විය හැක්කි. හොඳයි දුවේ පුතේ, උත්තර ටික මම කියන්නම්. පළවෙනි පිළිතුර මිතුරන් දෙදෙනාගෙන් ලබාගත් මුදල රුපියල් 2400ක් හා රුපියල් 1300කි. රුපියල් 2400ක් සහ රුපියල් 1300යකි. දෙවෙනි පිළිතුර රුපියල් 2500ක් සහ රුපියල් 2300යකි. රුපියල් 2500ක් හා රුපියල් 2300කි. තුන්වෙනි පිළිතුර රුපියල් 5200ක් සහ රුපියල් 3300යකි. රුපියල් 5200ක් සහ රුපියල් 3300යකි. හොඳයි, අපි දැන් මේ ගාන විසඳමු. බයිසිකලේ පාපැදියේ මිල රුපියල් 8500යි. මංගාව තියෙනවා රුපියල් 4800ක්. මංගාව තියෙනවා රුපියල් 4800ක්. එතකොට පාපෙදී ගන්න තවත් මට අඩුයි රුපියල් 8500න් 4800ක් අඩු කරපුවාම රුපියල් කීයද? 8500න් 4800ක් අඩු කරපුවාම රුපියල් 3700ක් මට තව මදි. රුපියල් 3700ක් මට මදි. රුපියල් 3700 ලැබෙන්නේ මේ පිළිතුරු තුනේ කොයි පිළිතුරේද? රුපියල් 2400 සහ රුපියල් 1300 යාළුව දෙන්න ගිනේ ගත්තේ. රුපියල් 2500 සහ රුපියල් 2300 රුපියල් 5200 සහ රුපියල් 3300. එතකොට රුපියල් 3700යි තම අඩු. එහෙමනම් රුපියල් 3700 මදි නම් ඒ රුපියල් 3700 ඉල්ල ගන්න ඕනේ යාළුව දෙන්නම් ගින් රුපියල් 2400 සහ 1300ක් කියන කොටස් දෙක. එතකොට රුපියල් 2400යි රුපියල් 1300යි එකතු කරොත් ඔන්න එනවා රුපියල් 3700. එහෙනම් නිවැරදි පිළිතුරවන්නේ රුපියල් 2400 සහ රුපියල් 1300ක් කියන පළවෙනි පිළිතුර. හොඳයි. දැන් එහෙනම් අපි තවත් ප්‍රශ්නයකට යමු. තවත් අපි අද කතා කරන ඊළඟ ප්‍රශ්නේ බසයක ගමන් කළ ශිෂ්‍යයෙකු. බසයක ගමන් කළ ශිෂ්‍යයෙකු තම ගමන් වියදම ගන්නා ලෙසට රුපියල් 20ක් කොන්දොස්තර මහතාට දුන් විට කොන්දොස්තර මහතා සිසුවාගෙන් තවත් රුපියල් 2ක් ඉල්ලගෙන රුපියල් 10ක් ඉතිරිය ලෙස දුන්නේය. බස් ගාස්තුව කීයද? ඔන්න මම ටිකක් වේගින් ඒ ගාන කියනවා හොඳට අහගන්න. බසයක ගමන් කළ ශිෂ්‍යයෙක් තම ගමන් වියදම ගන්නා ලෙස රුපියල් 20ක් කොන්දොස්තර මහතාට දුන් විට කොන්දොස්තර මහතා ශිෂ්‍යයාගෙන් තවත් රුපියල් 2ක් ඉල්ලාගෙන රුපියල් 10ක් ඉතිරිය ලෙස දුන්නේ බස් ගාස්තුව කීයද කියලා අහනවා. පළවෙනි පිළිතුර රුපියල් 10යි, දෙවෙනි පිළිතුර රුපියල් 12යි, තුන්වෙනි පිළිතුර රුපියල් 14යි. රුපියල් 10යි, රුපියල් 12යි, රුපියල් 14යි. හොඳයි. කොන්දොස්තර මහතාට රුපියල් 20ක් දෙනවා දරුවා. කොන්දොස්තර මහත්තයා තවත් රුපියල් 2ක් ඉල්ලගන්න. ඇත්තටම එතකොට දරුවා කොන්දොස්තර මහත්තයාට රුපියල් කීයක් දුන්නද? රුපියල් 22ක් දුන්නා. රුපියල් 22ක් කොන්දොස්තර මහතාට දෙනකොට දරුවට නැවතවතාවක් කොන්දොස්තර මහත්තයා ඉතුරු රුපියල් ඉතුරු වෙන්නේ ඉතුරු මුදල ලෙස රුපියල් 10ක් දෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ බස් ගාස්තුව කීයද? බස් ගාස්තුව රුපියල් අර 22න් 10ක් අඩු කරපුවාම රුපියල් 12යි. බස් ගාස්තුව රුපියල් 12ක් වෙනවා. හොඳයි, ඊළඟ ප්‍රශ්නය. බොහොම කෙටි ප්‍රශ්නයක් මගේ දුවේ පුතේ. දැන් මම මේක සකස් කරනකොටත් මම ඇත්තෙන්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලින් ඒ විදිහටම විභවයතා වෙන් කරගෙන උපුටාගෙන තමයි කියන්නේ. එතකොට මේ ප්‍රශ්නය දැන් මේ නම් සාකච්ඡා කරන්න යන ප්‍රශ්නේ බොහොම කෙටි ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නේ මට හොඳටම මතකයි. මම බොහොම කාලයක ඉඳලා ශිෂ්‍යත් විභාගයේ උත්තර පත්‍ර බලනකොට මට දැනුණා මෙන්න මේ ප්‍රශ්නේ ළමයි ගොඩදෙනෙක් අතහැරපු ප්‍රශ්නයක්. ඒකට හේතුව ළමයි නොදන්නාකම නෙමෙයි, නොසලකිල්ල. ඒකට හේතුව අර කඳ විශාල ප්‍රශ්න අතරේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට දරුවන්ට ඇහැ ගැටෙන අවස්ථාව නැති වෙලා යනවා පුතේ. මෙන්න මේ ප්‍රශ්නේ අහගටන අවස්ථාව නැති වෙලා ගියයි නිසා නිවරදි වර්ණේ තියා ළමයි ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණේ. අන්න එහෙම කියමුකෝ. මේ බලන ප්‍රශ්නේ හරි කෙටි. රුපියල් සමාවෙන්න 4 සහ 5 යන සංඛ්‍යා දෙකෙන්ම ඉතිරි නැතිව බෙදෙන 25 75 අතර ඇති සංඛ්‍යා ගණන කීයද? 4 සහ 5 යන සංඛ්‍යා දෙකෙන්ම ලියාගන්නකෝ. 4 සහ 5 යන සංඛ්‍යා දෙකෙන්ම ඉතිරි නැතිව බෙදෙන 25 75 අතර ඇති සංඛ්‍යා ගණන කීයද? උත්තර තුනක් තියෙනවා, ලියාගමු උත්තර තුන. පළවෙනි පිළිතුර 2යි, දෙවෙනි පිළිතුර 4යි, තුන්වෙනි පිළිතුර 5යි. 2 4 5. කොහොමද මේක හොයන්නේ? 4යි 5 යන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන්න නම් අනිවාර්යයෙන්ම 4 සහ 5 හතරේ සහ පහේ ගුණාකාරයක් වෙන්න ඕනේ. හතරෙන් සහ පහෙන් බෙදෙන සංඛ්‍යාව මෙන්න මෙහෙමයි වෙන්නේ. 24යි 5යි බෙදනවා නම් හතරෙන් පහෙන් ඊළඟට 40 බෙදෙනවා. ඊළඟට 60 බෙදෙනවා. අන්න එහෙම තමයි උත්තරේ. එහෙනම් 25ත් අපි දැන් හොයලා බලමු. 25ත් 75ත් අතර හතරෙන් උත් බෙදෙන පහෙන් උත් බෙදෙන. 25ත් 75ත් අතර කියවුවාම 25 26ත් 25ත් අයිති නෑ. 25 සහ 75 අයිති වෙන්නේ නෑ ඉතුරු සංඛ්‍යා ටික. ඒ අතර සංඛ්‍යා ටික. එහෙමනම් මෙතන තියෙනවා ඔන්න මේ හතරෙන් සහ පහෙන් බෙදෙන සංඛ්‍යා තමයි 20 40 60 80 ඔන්න ඔය වගේ සංඛ්‍යා. ඔය සංඛ්‍යාත් කිය හතරෙන් බෙදෙන පහෙන් බෙදෙන. එතකොට 25 75 අතර තියෙන පුතේ 40 සහ 60 කියන සංඛ්‍යා දෙක විතරයි. 40 සහ 60 කියන සංඛ්‍යා දෙක. එහෙනම් සංඛ්‍යා කීයක් තියෙනවද? සංඛ්‍යා කීයක් තියෙනවද? සංඛ්‍යා දෙකක් තියෙනවා. උත්තරේ 2 කියන පිළිතුර. 2 කියන පිළිතුර. ඒ කියන්නේ පළවෙනි පිළිතුර සංඛ්‍යා දෙකක් තමයි තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. නිවසක රූපවාහිනිය පස්වරු එකේ සිට පස්වරු 3:15 දක්වාද? පස්වරු එකේ සිට පස්වරු 3:15 දක්වාද? පරිගණකය පස්වරු 2:15 සිට 3:30 දක්වාද? පරිගණකයේ පස්වරු 2:15 සිට පස්වරු 3:30 දක්වාද? විදුලි පංකාව 2:30 සිට 3:45 දක්වාද ක්‍රියාත්මක වුණි? විදුලි උපකරණ තුනම එක විට ක්‍රියාත්මක වූ කාලය කොපමණද? ඔන්න දැන් හොඳ ප්‍රශ්නයක්. ටික අමාරු සංකීර්ණ ගැටලුවක්. රූපවාහිනී පස්වරු 1 සිට 3:15 දක්වා. එතකොට පස්වරු 1ට තමයි මේ වැඩසටහන ටික පටන් ගත්තේ නේ. 1ට පටන් ගන්නවා රූපවාහිනී බලන්න. 1 ඉඳලා 3:15 දක්වා. එතකොට 1 ඉඳලා 3:15 දක්වා මේ රූපවාහිනී ක්‍රියාත්මක වෙනකොට 2:15 සිට 3:30 දක්වා තමයි විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්නේ. විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්නේ පස්වරු 2:15 සිට පස්වරු 3:30 දක්වා. එතකොට පරිගණක සමාවෙන්න පරිගණකයේ 2:15 සිට 3:30 දක්වා විදුලි පංකාව 2:30 සිට 3:45 දක්වා. එතකොට උත්තර තුනක් දෙනා මිනිත්තු 45යි ඊළඟ දෙවෙනි පිළිතුර පැයයි තුන්වෙනි පිළිතුර පැය 1යි මිනිත්තු 15යි කියලා. පැය මිනිත්තු 45යි පැය 1යි මිනිත්තු 45යි කියලා තමයි පිළිතුරු තුන ලැබෙන්නේ. අපි දැන් බලමු කොහොමද හොයන්නේ කියලා. එතකොට පස්වරු දැන් ඔන්න බලන්න මේ මේ උපකරණ තුනම පටන් ගත්ත අවසන් වෙලාව 2:30. පටන් ගත්ත අවසන් වෙලාව 2:30. එතකොට 2:30 වෙනකොට ක්‍රියාත්මක වෙනවා මේ උපකරණ තුනම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා 2:30 වෙනකොට. හැබැයි ඉස්සර වෙලාවම අවසන් වෙන්නේ 3:15ට. පස්වරු 3:15ට. 2:30ට හොඳින් බලන්නකෝ අර මේ විදුලි පංකාව 2:30ට ක්‍රියාත්මක වෙනවා. ඒ මේ ආරම්භක අවස්ථාවෙන් තුන්වෙනි ස්ථානය ඊළඟට 3:15ට රූපවාහිනිය නතර වෙනවා. එතකොට 2:30 ඉඳලා 3:15ට මිනිත්තු 45ක් තියෙනවා. මේ භාණ්ඩ තුනම එක සැරේ ක්‍රියාත්මක වුණුත් අවස්ථාව එක සැරේ ක්‍රියාත්මක වුණා විනාඩි 45ක්. ඒ කියන්නේ විනාඩි 45ක් කියන්නේ මිනිත්තු 45ක් කියන්නේ පළවෙනි පිළිතුර. පළවෙනි පිළිතුර තමයි මේකට වෙන්නේ. මේකට සම්බන්ධ නිවැරදි පිළිතුරු වෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය අහනවා. හොඳ ප්‍රශ්නයක් අහනවා. වෛද්‍යවරයෙක් රෝගියෙකුට බෙහෙත් වර්ගයක් බීම සඳහා පහත සඳහන් උපදෙස් දී ඇත. වෛද්‍යවරයෙක් රෝගියෙකුට බෙහෙත් බීම සඳහා පහත සඳහන් උපදෙස් දී ඇත. එකවරකට පෙති 2 බැගින්. ඔන්න ඒක ටිකක් හයිලයිට් කරලා තියෙනවා. තද කළු අකුරින් ලියලා තියෙනවා. එකවරකට පෙති 2 බැගින් දිනකට 3 වරක් කෑමට පසු ගන්න. කෑමට පෙර කෑමට පසු නේ එහෙම තියෙනවනේ. එකවරකට පෙති 2 බැගින් දිනකට 3 වරක් කෑමට පසු ගන්න. රෝගියාට බෙහෙත් පෙති 50ක් දී තිබුණේ. නැගත් හිරිවැටන ලොකු බෙහෙත් පෙති ප්‍රමාණයක්. රෝගියාට බෙහෙත් පෙති 50ක් දී තිබුණේ. පළමු බෙහෙත් වේල උදේ කෑමට පසු ගත්තේ නම් පෙති ගණන සම්පූර්ණ දින කීයකට සෑහෙන? සම්පූර්ණ දින කීයකට කියලා අහන්නේ. ආදරණීය දුවේ පුතේ උත්තර තුන මෙහෙම තියෙනවා. දින 8යි, දින 9යි, දින 25යි කියලා. දින 8යි, දින 9යි, 25යි. දින 25යි කියලා. වරකට පෙති දෙක බැගින් වරකට පෙති දෙක බැගින් දිනකට තුන් වරක් එහෙනම් දවසකට පෙති හයක් ඕනේ දවසකට පෙති හයක් ඕනේ සම්පූර්ණ දින ගණන යහන්නේ එහෙනම් දවසකට පෙති හයයි මේ සම්පූර්ණ පෙති පෙති 50 සම්පූර්ණ පෙති 50 මේ හයෙන් බෙදුවොත් අටක් තියෙනවා එතකොට 48 සම්පූර්ණ දින ගණන යහන්නේ සම්පූර්ණ දවස් 8කට ප්‍රමාණවත් සම්පූර්ණ දින 8කට ප්‍රමාණවත් සම්පූර්ණ දින 8කට ප්‍රමාණවත් එහෙමනම් උත්තරේ දින 8යි කියන පළවෙනි පිළිතුර හොඳයි අපි තව ප්‍රශ්නයකට යනවා ඔන්න හොඳින් ලියාගන්න මේ ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්න කොටුව තුල හිස් තැන් දෙකට එන සංඛ්‍යා දෙකෙන් කොටුව තුල හිස් තැන් දෙකට එන සංඛ්‍යා දෙකෙන් එකක් අනෙකමින් තුන් ගුණයක් වන අතර එම සංඛ්‍යා හතරේ එකතුව 200කි හිස් තැන් වලට තිබිය යුතු සංඛ්‍යා මොනවාද ඔන්න කොටුවක් ඇතුලේ තියෙනවා මම නැවතවතාවක් ගන්න කියන්න කොටුව තුල හිස් තැන් දෙකට එන සංඛ්‍යා දෙකෙන් එකක් අනෙකමින් තුන් ගුණයකි සංඛ්‍යා දෙකක් තියෙනවා ඒක මේ එකක් අනිත් සංඛ්‍යා කුඩා සංඛ්‍යා වගේ තුන් ගුණයක් විශාල සංඛ්‍යා වන අතර එම සංඛ්‍යා හතරේ එකතුව 200 වේ ඒ කියන්නේ මේ කොටුව තුල සංඛ්‍යා දෙකක් ලියලා තියෙනවා හොඳට අවබෝධ කරගන්න කොටුවේ තුල සංඛ්‍යා දෙකක් ලියලා තියෙනවා ඉතුරු සංඛ්‍යා දෙකක් දැම්මට පස්සේ එකතුව 200ක් වෙන්න ඕනේ හැබැයි අලුතෙන් දාන සංඛ්‍යා දෙක කුඩා සංඛ්‍යාව වගේ තුන් ගුණයක් අනිත් සංඛ්‍යාව වෙන්න ඕනේ ඔන්න කොටුව තුල තියෙන සංඛ්‍යා දෙක නේ හතරක් ලියන්න ඕනේ දෙකක් ලියලා තියෙනවා 52යි 84යි 52යි 84යි ලියලා තියෙනවා එතකොට ඊළඟ සංඛ්‍යා දෙක මොනවද අහනවා 16යි 48 18යි 54 19යි 54 16යි 48 කියන්නේ කුඩා සංඛ්‍යාවගේ තුන් ගුණයක්. ඒක හරි. 18යි 54 කියන්නේ 18 තුන් ගුණේ 54. ඒකත් හරි. 19යි 54 කියන්නේ 19 තුන් ගුණේ 54. ඒකත් හරි. එහෙනම් තුන් ගුණේ හරි. හැබැයි අපිට බලන්න වෙනවා මේ සංඛ්‍යා හතරෙම එකතුව 200ක් වෙන්න නම් 200ක් වෙන්න නම් අපි එකතු කරලා බලමු ඇතුලේ තියෙන කොටු දෙකේ කොටුවේ තියෙන සංඛ්‍යා දෙකේ එකතුව බලමු. 52යි 84යි කියන්නේ 136යි. 136 මම මේක මනෝමින් විසඳුවා 52යි 84 එකතු කරපුවාම 136යි 200න් 136ක් අඩු කරපුවාම කීයද 200න් 136ක් අඩු කරපුවාම කීයද පුතේ 64යි එහෙමනම් 64 වෙන්නේ 16යි 48යිද 18යි 54යිද 19යි 57යිද 64 වෙන්නේ 16යි 48 කියන පිළිතුර 16යි 48 කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. එහෙමනම් කොටුව තුල ඇති හිස් තැන් දෙකට එන සංඛ්‍යා දෙක තමයි 16යි 48. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ඔන්න තවත් හොඳ ගැටලුවක්. මේක නිතර නිතර දරුවන්ට ඇති වෙන ප්‍රශ්නයක් ගැටලුවක්. හැබැයි මම හිතනවා මේ සැරේ නම් ශිෂ්‍යත්ව විභාගෙට මේ වැනි ගැටලුවක් එන එකක් නැති වෙයි. නමුත් මම ඔබත් එක්ක සාකච්ඡා කරන මේක ඔබට ජුට්ටක් පැහැදිලි කර දීම අවශ්‍ය නිසා. උඩ දිනකට ගැටලුවක් නිසා. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේද? ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේද? පළවෙනි පිළිතුර කියනවා 19 සියවසේ 5 දශකයේ. 19 සියවසේ 5 දශකයේ. දෙවෙනි පිළිතුර කියනවා 20 සියවසේ 4 දශකයේ. තුන්වෙනි පිළිතුර කියනවා 20 සියවසේ 5 දශකයේ. 20 සියවසේ 5 දශකයේ. පුතේ අපේ රටේ නිදහස ලැබුණේ 1948 නේ. 1948. මෙන්න මේ 1948 මම ඔන්න හොඳටම කියන්නම්. මේක දේශ ක්‍රමයක් තියනවලු කියලා කියන මම ඒකත් කියන්නම්කෝ. 1948 තුල 1948 සකස් කරගන්න සීයේ ගොඩවල් කීයක් අවශ්‍ය කරනවද සීයේ ගොඩවල් අපි හිතමුකෝ සීයේ සීයේ ඉරටු මිටි හැදුවා කියලා සීයේ සීයේ ඉරටු මිටි හැදුවා ඇත්තටම 1948 හදන්න ගන්නට නම් සීයේ මිටි කීයක් ඕනේද සීයේ මිටි 19කුයි තව එක මිටියක් ඕනේ අරක ගලවල 48ක් හදා ගන්නනේ එහෙමනේ එහෙමනම් සීයේ මිටි 20ක් ඕනේ මෙතන 19යි අර 48 හදාගන්න තවත් 100 මිටික් ගොන නිසා 100 මිටි 20යි 100 මිටි 20යි කියන්නේ 20 වෙනි සියවසේ අපි දැන් 48 බලමු 48 කියන සංඛ්‍යාව හදාගන්නට නම් 10 මිටි කීයක් ඕනේ 10 මිටි 50 සමාන වෙන 10 මිටි 5ක් ඕනේ 10 මිටි 5ක් ඕනේ 48 හදාගන්න 10 මිටි 5ක් ඕනේ මොකද 10 ගොඩවල් 4කුයි අර තව ඊළඟ මිටියෙන් තව 8ක් ගන්න ඕනේ එහෙමනම් 48 කියන්නේ 10 ගොඩවල් 5ක් ඕනේ 1948 කියන්නේ සියයේ ගොඩවල් 20ක් ඕනේ. එහෙනම් 20 වෙනි සියවසේ 5 වෙනි දශකයට තමයි මේ පිළිතුර ලබා ගන්නට පුළුවන්. හොඳයි. මම කියන්නකෝ මං අපේ රටට ඉංග්‍රීසින් ලංකාවට පෘතුගීසින් ලංකාවට පැමිණියන් 1505. 1505 සීවස සහදාසකේ ගත්තොත් 1505 හදන්න ඉරටු මිටි 16ක් ඕනේ. තවත් මිටියක් ඕනේ 10 මිටියක්. එහෙනම් 16 වෙනි සියවසේ පළවෙනි දශකයේ තමයි ඒ ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ. හරි. මම මෙහෙම කියන්න, මම ඉපදුනේ 1971. හරයි. එතකොට මේක කරන්න බලන්න කොහොමද කියලා. 20 වෙනි සියවසේ කිවෙනි දශකේද? 8 වෙනි දශකේ. හරි, මෙහෙම හිතමුකෝ. මම ඔබේ තාත්තා ඉපදුනා නම් 1980. 1980 පුදුනා කියලා හිතමුකෝ. එහෙමනම් 20 වෙනි සියවසේ 8 වෙනි දශකයේ, ඔය 10 20 30 40 50 මේ වගේ නේද? එහෙම දශකයේමයි. එහෙමනම් උත්තරේ 19 වෙනි සියවසේ, මෙතන උත්තරේ තමයි 20 වෙනි සියවසේ 5 වෙනි දශකයේ. 20 වෙනි සියවසේ 5 වෙනි දශකයේ. හොඳයි. අපි සාකච්ඡා කරමු තවත් ප්‍රශ්නයක්. මීළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා, මේක හිමිසිලි ලියාගමු. නිරෝගී ඇත්රංචුවක සිටින ඇතුන්ගේ දල සංඛ්‍යාවේ පාද සංඛ්‍යාවේ එකතුව 132කි. නිරෝගී ඇත්රංචුවක සිටින ඇතුන්ගේ දල සංඛ්‍යාවේ පාද සංඛ්‍යාවේ එකතුව 132කි. එම රංචුවේ සිටින මුළු ඇතුන් සංඛ්‍යාව කීයද? උත්තරේ පළවෙනි පිළිතුර 22යි, දෙවෙනි පිළිතුර 33යි, තුන්වෙනි පිළිතුර 66යි. නිරෝගී ඇත්රංචුවක සිටින ඇතුන්ගේ දල සංඛ්‍යාවේ පාද සංඛ්‍යාවේ එකතුව 132කි. එම රංචුවේ සිටින මුළු ඇතුන් සංඛ්‍යාව කීයද? නිරෝගී ඇතෙක් කිව්වහම දැන් අපෙන් අහන්නේ පාද සහ දලනේ. එහෙමනම් සියලුම පාද තියෙන්නත් ඕනේ, දල දෙක ඒ විදිහට තියෙන්නත් ඕනේ. එහෙමනම් එක ඇතෙකුට පාද 4ක් සහ දල දෙකක් තියෙනවා. ඒ කියන්නේ කොටස් 6ක් තියෙනවා. එහෙමනම් ඔක්කොම කොටස් 132ක් තියෙන්න නම් 132ක් තියෙන්න නම් 132 6න් බෙදපුවාම පිළිතුර කීයද? 132 6න් බෙදපුවාම උත්තරේ 132 6න් බෙදපුවාම උත්තරේ 22යි. උත්තරේ 22යි. එහෙමනම් නිරෝගී ඇත්රංචුවක සිටින ඇතුන්ගේ දල සංඛ්‍යාවත් පාද සංඛ්‍යාවෙත් එකතුව 132කි. එම රංචුවේ සිට මුළු ඇතුන් සංඛ්‍යාව 22යි. හරි. ඊළඟ ප්‍රශ්නය. දිග පළල සහ උස සෙන්ටිමීටර් 5 බැගින් වන ලී ඝනකයකින් දිග පළල උස සෙන්ටිමීටර් 1 බැගින් වන කුඩා ඝනක කීයක් කැපිය හැකිද? දිග පළල උස සෙන්ටිමීටර් 5 බැගින් වන ලී ඝනකයකින් දිග පළල සහ උස සෙන්ටිමීටර් 1ක් බැගින් වන කුඩා ඝනක කීයක් කැපිය හැකිද? උත්තර තුනක් තියෙනවා. පළවෙනි උත්තරේ 125යි, දෙවෙනි උත්තරේ 25යි, තුන්වෙනි උත්තරේ 15යි. පළවෙනි උත්තරේ 125යි, දෙවෙනි පිළිතුර 25යි, තුන්වෙනි පිළිතුර 5යි. එහෙමනම් දිග පළල උස සෙන්ටිමීටර් 1 බැගින් වෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර් 5 බැගින් වෙන්නේ. එහෙනම් ලොකු ඝනකයක් තියෙනවා. ඒකේ දිග සෙන්ටිමීටර් 5යි, උස සෙන්ටිමීටර් 5යි, පළල සෙන්ටිමීටර් 5යි. එතකොට සෙන්ටිමීටර් 1 බැගින් කෑලි කපනවා නම් සෙන්ටිමීටර් 1ක් උස මේ වගේ 5ක් පළල 5ක් දිග 1ක් උස කෑල්ලකින් කපා ගන්න පුළුවන් 25ක්. ඒ කියන්නේ 5ේම 5ක්. 25. ඒ වගේ තට්ටු පහකින් කීයක් කපා ගන්න පුළුවන්ද? ඒ වගේ තට්ටු පහකින් 125ක් කපා ගන්න පුළුවන්. කීයක් කපා ගන්න පුළුවන්ද? 125ක් කපා ගන්න සකස් කර ගන්න පුළුවන්. කුඩා ඝනක 125ක් සකස් කර ගන්නට පුළුවන්. එහෙනම් පිළිතුර 125යි. හොඳයි. එක දිනක් තුල පැවැත්වුණු පරිසර වැඩසටහන් මාලාවක එක, දෙක, තුන හා 4 යන වැඩසටහන් ආරම්භ වූ වේලාව පහත සඳහන් නොරලෝසු මුහුණත් වල දැක්වේ. එම වැඩසටහන් අවසන් වූ විගසම ඊළඟ වැඩසටහන පැවැත්වේ. 4 වෙනි වැඩසටහන අවසන් වූයේ දහවල් 12ට නම්. ඔන්න 4 වෙනි වැඩසටහන අවසන් මේ ආරම්භ වුණේ දවල් 12ට නම්. වැඩිම කාලයක් පැවැත්වුණු වැඩසටහන කුමක්ද කියලා අහනවා. එතකොට ඔරලෝසු 4ක් තියෙනවා. පළවෙනි ඔරලෝසුවේ සටහන් වෙනවා 8. පළවෙනි ඔරලෝසුවේ වේලාව සටහන් වෙනවා 8. දෙවෙනි ඔරලෝසුවේ වැඩසටහන පැවැත්වෙනවා වෙලාව නමයයි දහය දෙවැනි ඔරලෝසිය නමයයි දහය තුන්වැනි ඔරලෝසිය දහයයි විසි පහ හතරවැනි ඔරලෝසිය තියෙනවා එකොළහයි පහළව දැන් ඔන්න ඔරලෝසු හතර හැබැයි හතරවැනි වෙලාව හතරවැනි ඔරලෝසුවෙන් මේ හතරවැනි වැඩසටහන පටන් ගත්තේ එකොළහයි පහළවට අවසන් වුණා කියනවා දොළහට ඒ කියන්නේ දොළහට අවසන් වුණා නම් විනාඩි 45ක් ඒ වෙලාව මේ 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 හතරවැනි වැඩසටහන පැවැත්විලා තියෙනවා එතකොට පළවෙනි වැඩසටහන 8ට පටන් අරගෙන 9යි 10 වෙනකොට පැය 1යි මිනිත්තු 10ක් තිබිලා තියෙනවා. දෙවෙනි ඔරලෝසුවේ පටන් يعني දෙවෙනි වැඩසටහන පටන් අරගෙන තියෙන්නේ එහෙනම් කියේද 9යි 10ට 9යි 10 ඉඳලා 10යි 15ට පැය 1යි මිනිත්තු 15ක් ඒ වැඩසටහන පැවැත්විලා තියෙනවා. දෙවෙනි වැඩසටහන පටන් ගත්තේ 10යි 25ට 10යි 25ට හැබැයි 10යි 25 ඉඳලා 12යි 11යි 15 වෙනකම් වැඩසටහන පැවැත්විලා තියෙනවා. ඒ කියන්නේ විනාඩි 50ක්. අපෙන් අහනවා වැඩිම කාලයක් පැවැත්වුණු වැඩසටහන මොකක්ද කියලා. වැඩිම කාලයක් පැවැත්වුණු වැඩසටහන තමයි එතකොට දෙවෙනි වැඩසටහන. දෙවෙනි වැඩසටහන. මොකද දෙවෙනි වැඩසටහනට පැය 1යි විනාඩි 15ක් ගත වෙච්ච නිසා. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා. පහත දී ඇති දැන්වීම ඇසුරුම පැවරුම දැන්වීම పూర్ව ඇසුරෙන් ඊළඟ ප්‍රශ්න වලට පිළිතුරු ඊළඟ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න කියලා කියනවා. බලමු අපි මොකද්ද මේ දැන්නේ పూర్ව කියලා. කොටුවක තියෙනවා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය තමයි මාතෘකාව. සෙනසුරාදා හැර සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 10 දක්වා 1 දක්වාත් පස්වරු 2 සිට පස්වරු 5 දක්වාත් ප්‍රතිකාර කරනු ලැබේ. මම ආපස්සරයක පණිවිඩය කියනවා. දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය සෙනසුරාදා හැර සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 1 දක්වාත් පස්වරු 2 සිට පස්වරු 5 දක්වාත් ප්‍රතිකාර කරනු ලැබේ. එච්චරයි කියන්නේ. ප්‍රශ්නය අහනවා වෛද්‍යවරයා සතියක් තුල රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අපේක්ෂා කරන මුළු පැය ගණන. එතකොට සෙනසුරාදා වැඩ කරන්නේ නැහැ. එහෙනම් අනිත් හැම දවසකම වැඩ කරනවා ඉස්සර වෙලා පෙරවරුවේ වැඩ කරන පෙරවරු 9 ඉඳලා පස්වරු 1 දක්වා. ඉතින් පෙරවරු 9 ඉඳලා පස්වරු 1 දක්වා කියන්නේ පැය කීයක්ද? අනිත් 10, 11, 12 එක පැය 4ක්. පස්වරුවේ 2 ඉඳලා පස්වරු 5 දක්වා වැඩසටහන පැවැත්වෙනවා. පස්වරු 2 ඉඳලා පස්වරු 5 දක්වා වැඩසටහන පැවැත්වෙනවා. පස්වරු 2 ඉඳලා පස්වරු 5 දක්වා කියලා කියන්නේ පැය කීයක්ද? පැය කීයක්ද? 3, 4, 5. පැය 3ක්. ඔව්. පැය 3ක්. පෙරවරුවේ පැය 4කුත් පස්වරුවේ පැය 3කුත් තියෙනවා. එහෙමනම් දොසට පැය 7ක් වැඩ කරනවා. එයා ප්‍රතිකාර කරනවා. එතකොට සතියක් කිව්වහම දවස් 7ක් තියෙනවා. හැබැයි සෙනසුරාදා හැර කිව්වොත් සතිය දවසට පැය 7යි දවස් 6යි පැය 42යි. උත්තරේ පැය 42යි. උත්තරේ පැය 42යි. හොඳයි. අපි තව ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. බස් රථයක් තුල දෙදෙනෙකු බැගින් වාඩි විය හැකි. බස් රථයක් තුල දෙදෙනෙකු බැගින් වාඩි විය හැකි. මගේ ආසන 15ක්ද? 6 දෙනෙකුට වාඩි විය හැකි මගේ ආසනයක්ද තිබේ. එම බස් රථයේ වාඩි විය හැකි උපරිම මගින් ගණන කීයද? බස් රථයක් තුල දෙදෙනෙකු බැගින් වාඩි විය හැකි මගේ ආසන 15ක්ද? 6 දෙනෙකුට වාඩි විය හැකි මගේ ආසන 1ක්ද තිබේ. එම බස් රථයේ වාඩි විය හැකි උපරිම මගින් ගණන කීයද? 21යි 36යි 42යි. 21යි 36යි 42යි. එතකොට බලමු අපි බස් රථයේ දෙදෙනෙකුට වාඩි වෙලා යන්න පුළුවන් සීට් 15ක් තියෙනවා ආසන 15ක් තියෙනවා. එතකොට ඒ ටිකේ යන්න පුළුවන් 30 දෙනෙකුට. 30 දෙනෙකුට යන්න පුළුවන්. එතකොට 6 දෙනෙක් වාඩි වෙලා යන්න පුළුවන් එක ආසනයක් තියෙනවා 30යි 6යි 36යි. එහෙනම් බස් එකේ කී දෙනෙකුට යන්න පුළුවන්ද? 6 සමාන වෙන 36 දෙනෙකුට ගමන් කරන්නත් පුළුවන්. හොඳයි. අද ගැටළු විසඳීම කියන විභවයතාවේ අවසාන ගැටළුව අපි සාකච්ඡා කරමු. තව ඕනතරම් තියෙනවා. මම සොයාගත්ත අවසාන ගැටළු. ඊළඟට සාකච්ඡා කරන්නේ වෙනත්ම විභවයතාවයක් ගැන. ළමයින් 4 දෙනෙකු වැඩිහිටියන් 3 දෙනෙකු සඳහා කිරිතේ සකස් කිරීමට කිරි ලීටරයක් අවශ්‍ය වේ. ළමයින් 20 දෙනෙකු සහ වැඩිහිටියන් 15 දෙනෙකු සඳහා කිරි ලීටර කීයක් අවශ්‍ය වේද? උත්තරේ 5යි, උත්තරේ දෙවෙනි උත්තරේ 7යි, තුන්වෙනි උත්තරේ 15යි. 5යි 7යි 15. ඔන්න මම ආපහු ප්‍රශ්නේ කියනවා. ළමයි 4 දිනෙකු හා වැඩි හිටියු 3 දිනෙකු ඔන්න සඳහා කිරි තේ සකස් කිරීමට කිරි ලීටරයක් අවශ්‍ය වේ. ඒ අනුව ළමයි 20 දිනෙකු සහ වැඩි හිටියන් 5 දිනෙකු සඳහා කිරි තේ සකස් කිරීමට අවශ්‍ය කිරි ලීටර ගන්න. පුතේ මේක මේ ඔය ගාන දෙක හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට මේක උත්තරේ නිකන්ම හොයාගන්න පුළුවන්. ළමයි 4යි වැඩි හිටියු 3යි. ලීටර 1යි. ළමයි 20යි වැඩි හිටිය 15යි මීටර කියනවා. එහෙමනම් ළමයි එක්කෙනා ළමයි 20 වෙනකොට පහෙන් ගුණ වුණා. වැඩි හිටියෝ 3 දෙනා, වැඩි හිටියෝ සමා වෙන ළමයි 4 දෙනා 5 20 වෙනකොට 5 ගුණයක්. වැඩි හිටියෝ 3 දෙනා 15 වෙනකොට 5 ගුණයක්. එහෙමනම් 4යි වැඩි හිටිය ළමයි 4 දෙනාටයි වැඩි හිටියෝ 3 දෙනාටයි විතර එකක් යනවා. නම් ළමයි 20 දෙනාටයි වැඩි හිටියෝ 5 දෙනාටයි 15 දෙනාටයි අර කියපු එක වගේ අර පළවෙනි කට්ටලේ වගේ 5 ගුණයක් තියෙන්නේ. එහෙනම් පළවෙනි සෙට් එකට 1 ලීටරයක් නම් අර දෙවෙනි කණ්ඩායමට කොච්චරක් ඕනේද? ලීටර 5ක් අවශ්‍ය වෙනවා. කොච්චරක් අවශ්‍ය වෙනවද? ලීටර 5ක් අවශ්‍ය වෙනවා. එහෙනම් පිළිතුර හොඳයි. අපි ඊළඟට බලමු තවත් විභවිතාවයක්, විභවිතා මානයක්, සම්බන්ධතා දැකීම කියන එක. සම්බන්ධතා දැකීම, සම්බන්ධතා දැකීම හැම අවුරුද්දකම විභාග ප්‍රශ්න පත්‍රවලට සම්බන්ධ වෙන තේමාවක්, විභවිතාවයක්. බලමු සම්බන්ධතාවයක් දකින්නවා කියලා කියන්නේ මොකද්ද කියලා. යම් පුද්ගලයෙක්, ප්‍රකාශකයක්, ප්‍රකාශයක්, අවස්ථාවක්, ද්‍රව්‍යයක්, නම, රූපයක් හෝ සංඛ්‍යාවක් වැනි අවස්ථා අතර ඇති සමානත්වය, අසමානත්වය නිවැරදිව දැකීමේ හැකියාව මේ විභවිතාවෙන් අපේක්ෂා කරනවා. පුද්ගලයෙක්, ප්‍රකාශයක්, අවස්ථාවක්, ද්‍රව්‍යයක්, නමක්, රූපයක් හෝ සංඛ්‍යාවක් වැනි අවස්ථා අතර ඇති සමානාත් බව, අසමාන බව නිවැරදිව දැකීමේ හැකියාව මේ විභවිතාවෙන් අපේක්ෂා කරනවා. ඔන්න බලන්න, ගොඩක් රූප සටහන් එක තමයි මෙතන ගනුදෙනුව සිද්ධ වෙන්නේ. රූප කට්ටලයක් තියෙනවා, ඉංග්‍රීසි අකුරු යොදලා තියෙනවා, පාපෙදියක් තියෙනවා, ඇස් කණ්ණාඩි. ඔන්න පාපෙදිය, ඇස් කණ්ණාඩිය, ගිරව, පුටුව, කුකුලෙක් ඉන්නවා, මේසයක් තියෙනවා, කාර් එකක් තියෙනවා, ඔරලෝසුවක් තියෙනවා. කාර් එකක් තියෙනවා, ඔරලෝසුවක් තියෙනවා. අපහු මං කියන්න, ඒ පාපෙදිය, B ඇස් කණ්ණාඩිය, C ගිරව, D පුටුව, E කුකුලා, F මේසය, G කාර්ක, H ඔරලෝසුව. උදාහරණයක් දීලා තියෙනවා. උදාහරණේ බලා හොඳම සම්බන්ධතාවය දැක්වෙන පරිදි රූප යුගල කොට ඇති නිවැරදි පිළිතුර තෝරන්න. ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. AG, A අකුරේ තියෙන යතුරු පැදිය, G අකුරේ තියෙන්නේ කාර් එක. එහෙනම් ගමනාගමනී සඳහා. ඊළඟට උත්තර තුන තියෙනවා BF, CH, BE. ඔන්න පළවෙනි පිළිතුර, දෙවෙනි පිළිතුර BH, CF, BE, තුන්වෙනි පිළිතුර BH, CE, BF. හරි. AG කියන දෙක සංසම් හොඳටම සම්බන්ධ. අපි දැන් ඒක දන්නවා. AG, AG දැන් දන්නවා. ඒ උදාහරණයත් එක්ක දැන් මේ යන්න කියලා කියන්නේ. ඊළඟට අපිට සම්බන්ධ කරගන්න කියනවා BF. බලමු BF කියන්නේ. B කියන්නේ කණ්ණාඩිය, F කියන්නේ මේසය. ඒක සම්බන්ධ වෙන්නෙම නැහැනේ. එහෙනම් අපි දෙවෙනි පිළිතුර දැන් BH. බලමු BH කියන එක කණ්ණාඩිය සහ ඔරලෝසුව. ඒක නම් සම්බන්ධයක් තියෙනවා. මොකද පැලඳුමක් නෙමෙයි දෙකම. ඊළඟට බලමු එහෙනම් CF. C කියන්නේ මොකද්ද? ගිරවා. F කියන්නේ මොකද්ද? මේසේ. ඒතන සම්බන්ධයක්වත් නැහැ. එහෙනම් අපි තුන්වෙනි පිළිතුරට යමු. B, BH, CE, BF. BH කියන්නේ පැලඳුම්, CE කියන්නේ පක්ෂීන්, BF කියන්නේ මේසයට ගැලපෙන පුටුව, පුටුවට ගැලපෙන මේසේ. එහෙමනම් එතන උත්තරේ තුන්වෙනි පිළිතුර තමයි ඒකට ගැලපෙන්නේ. ඔන්න සම්බන්ධතාවය දැක්වෙනවා. මෙන්න මේ වගේ ගැටලු දිගින් දිගටම විභාගයට, විභාගවලට ඇවිල්ලා තියෙනවා. හරි, මේ බලන්න තවත් ඒ වගේ සම්බන්ධතාවයක්, සම්බන්ධතාවයක් දකින්න කියනවා. වචන ගොඩක් තියෙනවා. ඔන්න බලන්න සමාවෙන් මේ ගැටලු බලන්න. ඒක අවුරුද්ද විභාගයට ඇවිත් තියෙනවා. ගැළපෙන වචනේ, මේ වචනවලට ගැළපෙන ප්‍රශ්නවල හිස්තැනට ගැළපෙන වචනේ. ධීවරයාට මුහුද මෙන් ක්‍රීඩකයාට, ධීවරයාට මුහුද නම් ක්‍රීඩකයාට, ධීවරයාගේ තමන්, ධීවරයාට තමන්ගේ කටයුතු කරගෙන යෑමට මුහුද අවශ්‍ය වෙනවා නම් ක්‍රීඩකයාට මොකක්ද අවශ්‍ය කරන්නේ? ක්‍රීඩකයාට අවශ්‍ය කරනවා පිට්ටනිය, බෝලය, පිත්ත. පිට්ටනිය, බෝලය, පිත්ත. මොකද්ද ක්‍රීඩකයාට අවශ්‍ය කරන්නේ? ධීවරයාට මුහුද නම් ක්‍රීඩකයාට පිට්ටනිය අවශ්‍යයි. ඊළඟ ප්‍රශ්නේ, ගුරුවරයාට ශිෂ්‍යයා නම් වෛද්‍යවරයාට, ගුරුවරයාට ශිෂ්‍යයා නම් වෛද්‍යවරයාට මහජනයා, රෝගියා, හෙදිය. වෛද්‍යවරයාට මොකද්ද ගැලපෙන්නේ? ඒක නම් හරි සරලයි. උත්තරේ රෝගියා. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ, මුහුදේ නිතරම දැකිය හැක්කේ, මුහුදේ නිතරම ඇත්තේ, හරි, මුහුදේ නිතරම ඇත්තේ රළ සහ මාළු, මාළු සහ ජලය, ජලය සහ ලුණු රස. ටික සංකීර්ණයිනේ. මේ ඔක්කොම තියෙනවා වගේ පේන්නේ අපිට. මුහුදේ නිතරම ඇත්තේ රළ සහ මාළු, මාළු සහ ජලය, ජලය සහ ලුණු රස. සමහර වෙලාවෙදී මුහුදේ රැලි නැති වෙන්න පුළුවන්. මේ සමහර තැන්වල මුහුදේ මාළු නැති වෙන්න පුළුවන්. හැබැයි එතකොට පළවෙනි උත්තරේ ගන්න බෑ. මං අර ඉස්සෙල්ලා කියපු විදිහට මාළු සමහර තැන්වල නැත්නම් ජලයේ තියෙනවා ඒක හරි. හැබැයි නිවැරදි පිළිතුර වෙනවා මොකද්ද? ජලය සහ ලුණු රස මුහුදේ කොතනක බැලුවත් ජලය සහ ලුණු රස තියෙනවම තමයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නය වචනයක නිතරම ඇත්තේ වචනයක නිතරම තියෙන්නේ මොනවද කියලා අහනවා. වචනයක අකුරු සහ අර්ථය, අර්ථය සහ මුද්‍රණ වැරදි, ඉස්පිලි සහ පාපිලි. වචනයක නිතරම ඇත්තේ අකුරු සහ අර්ථය, අර්ථයක් සහ මුද්‍රණ වැරදි, ඉස්පිලි සහ පාපිලි. මේ ඉස්පිලි පාපිලි නැති වචන ඕන තරම් තියෙනවා. හබරණ කිව්වොත් නැහැ නේ මේක. අකුරු සහ අර්ථය, මුද්‍රණ වැරදි නොතිබෙන්නත් පුළුවන්. හැබැයි උත්තරේ අකුරු සහ අර්ථය. අකුරු තියෙන්න අනිවාර්යෙන් අකුරු තියෙන්න ඕනේ, අර්ථය තියෙනවා. හැබැයි සමහර වෙලාවට දැන් නම් කල්පනා කරනකොට සමහර වෙලාවට තියෙනවා අර්ථය විරහිතවෙක් තියෙනවා. ඔන්න ඊළඟ ප්‍රශ්නයට එනවා. ප්‍රශ්නවල කොටු හතරෙන් තුනක දැක්වෙන රූප අතර කිසියම් සමානකමක් තිබේ. එක කොටුවක ඇති රූප දෙක අතර එවැනි සමානකමක් නැත. එම කොටුව තෝරන්න. ඔන්න රූප කොටු හතරක් තියෙනවා. පළවෙනි කොටුවේ තියෙනවා පෑනයි පැන්සලයි, දෙවෙනි කොටුවේ තියෙනවා කතුරයි ඇස් කණ්ණාඩියයි, තුන්වෙනි කොටුවේ තියෙනවා ෆුට්බෝලයයි වොලිබෝලයයි, හතරවෙනි කොටුවේ තියෙනවා ජොග්ගුවයි කෝප්පයයි. පළවෙනි කොටුවේ පැන්සලයි පෑනයි, දෙවෙනි කොටුවේ ඇස් කණ්ණාඩියයි කතුරයි, තුන්වෙනි කොටුවේ වොලිබෝල් එකයි ෆුට්බෝල් එකයි, අවසාන කොටුවේ ජොග්ගුවයි කෝප්පයයි. මොකද්ද නොගැලපෙන්නේ? ඔව්, දෙවෙනි පිළිතුර ගැලපෙන්නේ නැහැ. කතුරයි ඇස් කණ්ණාඩියයි මෙතන ගැලපීම සිද්ධ වෙන්නේ නැහැ. කතුරටයි ඇස් කණ්ණාඩියයි එහෙම ගැලපීම සිද්ධ වෙන්නේ නැහැ. හරි, ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. පළවෙනි කොටුවේ තියෙනවා හෙලිකොප්ටරයක් සහ කාර් එකක්, හෙලිකොප්ටරයක් සහ කාර් එකක්. දෙවෙනි රූපේ තියෙනවා ඉටිමන්දමක් සහ පොල්තෙල් පහනක්. තුන්වෙනි රූපේ තියෙනවා බැඩ්මින්ටන් පිස්තක් සහ ඔරලෝසුවක්. හතරවෙනි රූපේ තියෙනවා දවුලක් සහ රබානක්. මම ආපහු රූප ටික කියන්න. පළවෙනි රූපේ කාර් එකයි හෙලිකොප්ටරයයි, දෙවෙනි රූපේ පහනයි ඉටිපන්දමයි, තුන්වෙනි රූපේ බැඩ්මින්ටන් පිත්තයි ඔරලෝසුවයි, හතරවෙනි රූපේ දවුලයි රබානයි. මොකද්ද නොගැලපෙන්නේ? මොකද්ද නොගැලපෙන්නේ? තුන්වෙනි පිළිතුර ගැලපෙන්නේ නැහැ. තුන්වෙනි පිළිතුර ගැලපෙන්නේ නැහැ. බැඩ්මින්ටන් පිත්ත සහ ඔරලෝසුව කියන එක මෙතෙන්ට ගැලපීමක් ගලපලා ගන්නට අමාරු. අනිත් රූප සියල්ලම එක හා සම්බන්ධතාවයක් දකින්නට පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ගැන කතා කරනවා. එක්කේ කාණ්ඩයට අයත් දේවල් ඇතුළත් කොටුව තෝරන්න. එක්කේ කාණ්ඩයට අයත් දේවල් ඇතුළත් කොටුව තෝරන්න. පළවෙනි කොටුවේ තියෙනවා අන්නාසි ගෙඩියයි පොතයි පන්දුව පාපන්දුවයි. අන්නාසි ගෙඩියයි පොතයි පාපන්දුවයි. දෙවෙනි කොටුවේ තියෙනවා හොරණෑවයි දවුලයි තම්මැට්ටමයි. හොරණෑවයි දවුලයි තම්මැට්ටමයි. තුන්වෙනි කොටුවේ තියෙනවා ඇටික රූපයක් ගසක් සහ ලොරියක්. ඇතක රූපයක් ගසක් සහ ලොරියක්. මං ආපහු ඒ ටික කියනවා. පළවෙනි කොටුවේ තියෙනවා අන්නාසි ගෙඩියයි බෝලයයි පොතයි, දෙවෙනි කොටුවේ තියෙනවා හොරණෑවයි දවුලයි තම්මැට්ටමයි, තුන්වෙනි කොටුවේ තියෙනවා ඇතයි ලොරියයි ගසයි. එහෙනම් එක කාණ්ඩයකට අයත් රූප ටික මොනවද? දෙවෙනි පිළිතුර සංගීත භාණ්ඩ තියෙනවා හොරණෑව දවුල සහ තම්මැට්ටම කියන ගොඩේ දෙවෙනි රූපේ. ඊළඟ රූපයේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පළවෙනි කොටුවේ තියෙනවා ඇඳක් මේසයක් සහ පුටුවක්, දෙවෙනි කොටුවේ තියෙනවා සවලක් යතුරක් සහ පෑනක්, තුන්වෙනි කොටුවේ තියෙනවා කතුරක් බාල්දියක් සහ කෝප්පයක්. මම ආපහු සැලක් කියනවා. පළවෙනි කොටුවේ තියෙනවා පුටුවයි ඇඳයි මේසයයි, දෙවෙනි කොටුවේ තියෙනවා සවලයි යතුරයි පෑනයි, තුන්වෙනි කොටුවේ තියෙනවා බාල්දියයි කතුරයි පුටුවයි. සමාන වෙන බාල්දියයි කතුරයි කෝප්පයයි. මොකද්ද? එහෙමනම් සමාන සම්බන්ධතාවයක් තියෙන්නේ ඇඳයි මේසයයි පුටුවයි කියන පළවෙනි පිළිතුර. ඔන්න හොඳ සම්බන්ධතාවයක්, ඇඳයි මේසයයි පුටුවයි කියන සම්බන්ධතාවය. ඊළඟට මම කතා කරන්නේ තවත් ප්‍රශ්න දෙකක් ගැන කතා කරනවා, තවත් ප්‍රශ්න කීපයක් ගැන කතා කරනවා. වෛද්‍යවරයන් කියනවා අන්තර් සම්බන්ධතාවයක් දැකිය නොහැකි. ඔන්න දැන් සම්බන්ධතාව දැකීම තමයි. හැබැයි අන්තර් සම්බන්ධතාවයක් දැකිය නොහැකි වචන ඇතුළත් කොටුව තෝරන්න කියලා කියනවා. වෛද්‍යවරයා ඔන්න පළවෙනි කොටුවේ තියෙනවා වෛද්‍යවරයා හෙදිය රෝගියා, විදුහල්පතිවරයා දීවරයා ශිෂ්‍යයා, විදුහල්පතිවරයා ගුරුවරයා ශිෂ්‍යයා, දීවරයා මහමුද වෙළඳපොළ. පළවෙනි කොටුව මං ආයෙම කියන වෛද්‍යවරයා හෙදිය රෝගියා, වෛද්‍යවරයා හෙදිය රෝගියා. දෙවෙනි කොටුව කියනවා ගුරු විදුහල්පතිවරයා ගුරුවරයා ශිෂ්‍යයා, තුන්වෙනි කොටුව කියනවා දීවරයා මහමුද වෙළඳපොළ. මොකද්ද අන්තර් සම්බන්ධතාවය දැකිය නොහැකි? වෛද්‍යවරයා හෙදිය රෝගියා, රෝහලේ හරි. විදුහල්පතිවරයා ගුරුවරයා ශිෂ්‍යයා. ඉතනත් එක ගොඩි ඒකත් හරි. දීවරයා මහමුහුද වෙළඳපොළ. දීවරයා මහමුහුද වෙළඳපොළ. එහෙනම් එතන තමයි සම්බන්ධතාවයක් දකින්න ලැබෙන්නේ නැත්තේ. ඊළඟ ප්‍රශ්නේ කරුණාව, සෙනෙහස, ආදරය එක කොටුවක. බිය, සතුට, හැඟීම් තව කොටුවක. උනන්දුව, උත්සාහය, ජයග්‍රහණය තව කොටුවක. පළවෙනි කොටුවේ කරුණාව, සෙනෙහස, ආදරය. දෙවෙනි කොටුවේ බිය, සතුට, හැඟීම්. දෙවෙනි කොටුව උනන්දු, උත්සාහය, ජයග්‍රහණය. තුන්වෙනි කොටුව කරුණාවයි, සෙනෙහසයි, ආදරය ගැන යම්කිසි හැඟීම්. බිය, සතුට, හැඟීම් කියන්නේ බිය, සතුට කියන්නේ හැඟීම්, හැඟීම් කියන්නේ වෙනම අදහසක්. උනන්දු, උත්සාහය, ජයග්‍රහණය කියන්නේ තවත් අදහසක්. එතකොට බිය, සතුට, හැඟීම් කියන එක අන්තර් සම්බන්ධතාවයේ දැක ගන්න ටිකක් අපහසු පිළිතුරක් බවට පත් වෙනවා. අපි තව ගැටලුවක් විසඳ ගන්නවා. ඔන්න තියෙනවා සංඛ්‍යා තුනක් අතර සම්බන්ධයේ 7 4 2 සමානයි 6. 7 4 2 හත. අපි මෙහෙම හිතමුකෝ, කොටුවක් ඇතුලේ 7 තියෙනවා. යට තියෙනවා කොටුවක් ඇතුලේ 4. ඉදිරියෙන් තියෙනවා 7යි 4යි 4 2 සමාන කිරීමකින් 6. ඊළඟට මේ විදිහෙම සම්බන්ධතාවය තමයි 4 එක කොටුවක 4 තියෙනවා, තව කොටුවක 2 තියෙනවා, ඒ දෙක ඉස්සරහින් 5 තියෙනවා, සමාන කිරීම 10 තියෙනවා. එහෙමනම් ඊළඟට අපෙන් අහනවා 5 යටින් 3 තියෙනවා, ඉදිරියෙන් 4 තියෙනවා, මොකද්ද සම්බන්ධතාවය කියලා. 7 4 උත්තර 3 තියෙනවා, 8යි 4යි 12යි. සමහර විට ඔබට නොතේරෙන්නත් ඇති. හැබැයි මම මේ ගැටළු විසඳන හැටි කියලා දෙන්නම්. 7 4ක් අඩු කරපුවම 3යි, 3 2කින් ගුණ කරපුවම ඔන්න සමාන කිරීමෙන් එහා පැත්තේ 6යි. 4ෙන් 2ක් අඩු කරපුවම 5යි, 5 ගුණ 4ෙන් 2ක් අඩු කරපුවම 2යි, ඒ ඇවිත් 2 5ෙන් ගුණ කරපුවම 10යි. 5ෙන් 3ක් අඩු කරපුවම 2යි, 2වරක් 4 එහෙනම් කීය දෙන්න ඕනේ. 2වරක් 4 උත්තරේ 8යි. 2වරක් 4 පිළිතුර 8යි. ඊළඟට මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන තවත් ප්‍රශ්නයක්. ඔන්න සමචතුරස්‍රයක් තියෙනවා. ඒ සමචතුරස්‍රය ඇතුළත කුඩා සමචතුරස්‍ර 16ක් තියෙනවා. එතකොට 34 16යි, 34 සමාන වෙන 34 4යි, 34 4යි. ඒකේ මැද කොටු 4 පාට කරලා තියෙනවා. මැද කොටු 4 පාට කරලා තියෙනවා. වටේ තියෙන කොටු 12 පාට කරලා නැහැ. පොඩි ඉතලයක් තියෙනවා. ආපහු සැරයක් තියෙනවා සමචතුරස්‍ර 16ක් අර විදිහටම. වටේ 12 පාට කරලා තියෙනවා. මැද 4 පාට කරලා නැහැ. මැද 4 පාට කරලා නැහැ. එහෙමනම් අපෙන් අහනවා පළවෙනි රූපයට ගැලපෙන දෙවෙනි රූපේ නම් ඊළඟට දෙන රූපයක් අර සමචතුරස්‍ර 16ෙම තියෙන එක ගොඩක එක මුල්ලක තුනක් පාට කරලා තියෙනවා, අනිත් මුල්ලේ තුනක් පාට කරලා තියෙනවා. එහෙනම් ගැලපෙන පිටුතුර කුමක්ද කියලා. ආදරණීය දුවේ පුතේ, පළවෙනි රූපයට විරුද්ධව දෙවෙනි රූපේ තියෙනවා. පළවෙනි රූපේ අඳුරු කරපු කොටස දෙවෙනි රූපේ තියෙනවා. දෙවෙනි රූපේ අඳුරු කරපු කොටස මේ තුන් දැන් ඒකට සම්බන්ධතාවයක් දක්වන ඊළඟ රූපයේ පාට කරපු කොටස පාට නොවි අනිත් කොටස පාට වෙලා තියෙන්නට ඕනේ. එහෙම ගැටළු විභාගෙට එන්න පුළුවන්. හොඳයි ආදරණීය දූපිතිය, අපි බලනවා අද දවසේ අවසාන ප්‍රශ්නය කතා කරන්න, සාකච්ඡා කරන්න දවසේ අද දවසේ කතා කරන සම්බන්ධතා දැකීමේ අවසාන ප්‍රශ්නය. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. වචමිනුගලයට වඩාත්ම සම්බන්ධතාවයක් දක්වන රූපය තෝරන්න. දැනුම, විනෝදය. දැනුම, විනෝදය. දැනුම, විනෝදය. ඔරලෝසු උත්තර තුනක් තියෙනවා. ඔරලෝසුව, යතුරු, පාපැදිය, රූපවාහිනිය. ඔරලෝසුව, පාපැදිය, රූපවාහිනිය. දැනුම සහ විනෝදයට ගැලපෙන්නේ මොකද්ද? රූපවාහිනිය. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ආලෝකයේ උණුසුම. ආලෝකය ලැබෙන තුන උණුසුම ලැබෙන තුන. උත්තර තුනක් තියෙනවා. ඉටිපන්දම, විදුලි පන්දම සහ විදුලි ස්ත්‍රීකය. උත්තරේ මොකද්ද? ඉටිපන්දම තමයි ආලෝකයේ සහ උණුසුම දෙකම ලබා දෙන්නේ. හොඳයි ආදරණීය දුවපුතේ, අද දවසේ අපි මේ විදිහට අපේ පාඩම අවසන් කරනවා. නැවත වතාවක් හිත දවස පුර 15ක පොය දවස. සමහර විට අපිට හිත ඉන්නට බැරි වේවි. නමුත් ඉදිරි දවසේ ඔබ හමු ගන්නට එනවා මම ඔබේ නිවසට, රජරට ගුරුගෙදරත් එක්ක. එහෙමනම් අද දවසේ ඔබේ නිවසෙන් මම සමු ගන්නවා ආදරණීය දුවපුතේ. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරුගෙදර වැඩසටහනක් එක්ක තමයි ඔබ මේ ඒකාත්මිකව සිටියේ. අද දවසෙත් ඔබට මම පාඩම ඉදිරිපත් කරපු කැකිරාරි සුසිල් සර්, ආයුබෝවන්, පරිස්සමින් ඉන්න.